You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
මේ මාසේ අවසාන සතිය බ්‍රහස්පතින්ද අපි නුදුරු සිනමා විශේෂාංගය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අපි අද දවසේදී තවත් අපූර්ව චිත්‍රපටයක් පිළිබඳව අය කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක නොහිතපු විදිහට ජනප්‍රිය වෙච්ච, නොහිතපු විදිහට ආදායම් වාර්තා බිඳ දමපු චිත්‍රපටයක් බවට පත් වෙලා තිනවා. මේ චිත්‍රපටය මලයාලම් චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම තමයි ලුසිෆර්. මම හිතන්නේ ඔබ මේ වෙනකොටත් සමහරක් වෙලාවට දැකලා ඇති මෙහි පූර්ව ප්‍රචාරක පටය හෝ චිත්‍රපටය වෙන්නට පුළුවන්. මලයාලම් සිනමාවේ මේ වන විට ලෝකේ පුරාම වැඩිම ආදායම් වාර්තා පිහිටවපු චිත්‍රපටයේ විදිහට තමයි ලුසිෆර් ඉතිහාසගත වෙන්නේ. නමුත් මේක ඔවුන් එතරම් බලාපොරොත්තු වෙච්ච නැති කාරණාවක් බවත් කියන්නට ඕනේ. අපි මේ පිළිබඳවයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. සුපුරුදු හිතවතා අවිල්ලා ඉන්න අපිත් සමග ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙන සිනමා විචාරක විදර්ශන කන්නංගර. අයිබෝන් සුබදාසනක් විදර්ශන.
අයිබෝන් මදුරේ.
ඔව් විදර්ශන, මුලින්ම සිනමා විචාරකයෙක් විදිහට ලුසිෆර් චිත්‍රපටය පිළිබඳව ඔබේ විග්‍රහය මුලින්ම අපි දැනගන්නට කැමතියි.
පළවෙනි කාරණේ තමයි අපි මේ මාසික සිනමා විශේෂාංගයෙන් අපි පොඩ්ඩක් ලෝකේ යුරෝපයේ සහ ඇමරිකානු යුරෝපීය සිනමා ඇතුළේ තමයි ඔයාසා මම අතර සංවාද තිබුණේ. නමුත් ඊට පස්සේ මම හිතනවා අපි ඉන්දියාව දෙසට, විශේෂම මලයාලම් ජනප්‍රිය සිනමාව දෙසට අපි මේ සාකච්ඡාව අරන් එන එකේ මම හිතන වැදගත්කම තමයි මලයාලම් සිනමාවත් එක්ක බැඳිච්ච, එකත් එක්ක අනුරාගිකව බැඳිච්ච යම් කිසි ප්‍රේක්ෂකාගාරයක් ලංකාව තුළ අලුත් පරම්පරාව තුළ නිර්මාණය වෙමින් තියෙනවා. සහ ඒ වගේම මලයාලම් සිනමාව තුළත් අලුත් නව රැල්ලක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ නව රැල්ලේ මම හිතන්නේ කූට ප්‍රාප්තිය, මොකද ඒක එක්තරා විදිහක අර ඔයත් කිව්වා වගේ මේ චිත්‍රපටිය ලැබූ නොසිතු ආදායම් වාර්තා සාර්ථකත්වය සහ ජනාදරයට පත්වීම ඇතුළේ මම හිතනවා මේ චිත්‍රපටිය එක්තරා විදිහක අපිට ඉන්දියානු නව රැල්ලේ සිනමාව, විශේෂම මලයාලම් නවරල්ලේ සිනමාව පිළිබඳව අපිට යම් කිසි කතාබහක් කිරීමට මේ චිත්‍රපටිය යම් කිසි ආරාධනාවක් කරනවා කියලා මම හිතනවා. පළවෙනි කාරණේ තමයි මේ චිත්‍රපටිය ඇතුලේ තියෙන කතා තේමාව ප්‍රධාන වශයෙන් ඉන්දීය දේශපාලනයේ තියෙන යම් කිසි විදියට ත්‍රාසජනක මේ අපි සාමාන්‍යයෙන් හඳුනා ගන්නා සිනමා ආඛ්‍යානයත් එක්ක යම් කිසි විදියකට සමාන්තරව යන අතරේම ලුසිෆර් චිත්‍රපටිය සමත් වෙනවා ඊට වඩා වෙනස් මාත්‍රාවක් සිනමා ප්‍රේක්ෂකාගාරත් එක්ක බෙදා ගන්න. විශේෂයෙන්ම මේ චිත්‍රපටියේ ඉන්න ප්‍රධාන නළුවා මලයාලම් සිනමාවේ ජනප්‍රිය තරුව මොහන්ලාල්, ඒ වගේම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළා තියෙන්නේ පෘථ්වීරාජ් කුමාරන් කියන අධ්‍යක්ෂකවරයා, එයත් මලයාලම් චිත්‍රපටි වල ඉන්න ඉතාම ජනප්‍රිය තරුවක්. යම් ආකාරයකට මේ චිත්‍රපටිය සම්බන්ධ වෙනවා ඉන්දියානු දේශපාලනයේ තියෙන අඳුරු පැතිකඩ ගැන. ඒක බොහෝ විට මම හිතන්නේ ලංකාවේ විශේෂම දකුණු ආසියාවේ මේ මොහොතේ දේශපාලන ලෝකය ඇත්තටම සංවිධානය වෙලා තියෙන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් මේ චිත්‍රපටි විශාල අවධානයක් යොමු කරනවා. ඒක මේ චිත්‍රපටියේ චරිත කිහිපයක් විහිදෙනවා. එක් පැත්තක චිත්‍රපටියේ චීෆ් මිනිස්ටර් ඉන්නවා. ඒක විශේෂම ඉන්දියන් යුනයිටඩ් ෆ්‍රන්ට් කියන ප්‍රධාන පක්ෂයේ ප්‍රධාන අමාත්‍යවරයාගේ මරණයෙන් පසු තමයි ආඛ්‍යානය විහිදෙන්නේ. එයිදී ඔහුගේ දුව සහ ඔහුගෙන් පසු මේ අදාළ තනතුරට පත් වෙන ඔහුගේ පුතා විශේෂයෙන්ම මොල්ජතින් රාම්දාස්, ඒකම ඔහුගේ දියණිය වන ප්‍රියදර්ශනී, ඒකම මේ තියෙන පක්ෂය ඇතුළේ ඉන්න ඉහළ සමාජිකයෙකු වන මහේෂ් වර්මා, ඒකම මේ සියල්ල පාලනය කරන ඉතාම බිහිසුණු ආකාරයකින් ව්‍යාපාරික සහ මද්‍රව්‍ය බලයත් එක්ක මේ පක්ෂයත් ඉන්දියානු දේශපාලනය තමන්ගේ ආධිපත්‍යයට ගන්න බලන් ඉන්න චරිතය බෝබි, ඒකම මේ අනිත් පැත්තෙන් මේ අපිට චිත්‍රපටිය දකින්න ලැබෙනවා ඉන්දියානු පාතාලය, අනිත් පැත්තෙන් ලෝක මට්ටමෙන් ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධ වෙච්ච පාතාලය, ඒ වගේම අර ඉලුමිනාටි සංවිධානය වගේ ඔබ දන්නවා ලෝකෙ හිටපු ඉතාම රහසිගත සංවිධානාත්මක හැදියක් වීමක් කරපු ව්‍යාපාරයක්. ඒක මෑත දශක ගණනාවක් පුර සියවස් ගණනාවකට කලින් ඉඳලා ක්‍රියාත්මක වෙන ව්‍යාපාරයක් ඉලුමිනාටි. මෙන්න මේ ඉලුමිනාටි ව්‍යාපාරයත් එක්ක මේ චිත්‍රපටිය සම්බන්ධ කරන විශේෂයෙන්ම මේ චිත්‍රපටියේ කීර්තිමත් චරිතය මොහන් ලාල් විසින් රංගනයෙන් දායක වෙන ස්ටීපන් නෙඩුම්පුල්ලි කියන මේ චරිතය එක්තරා අවස්ථාවක නිරූපණය වෙනවා කුරේෂි ඒබ්‍රහම් කියන නමිනුත්. ඒ චිත්‍රපටිය අපිට අඟවනවා මේ අර ඉලුමිනාටි කියන සංවිධානයත් එක්ක එක්තරා විදියකට අඳුරු දේශපාලනය තුළ ඉඳිමින්ම මේ අඳුරු දේශපාලනයත් එක්ක ඒ ආකාරයෙන්ම ගැටෙන යම්කිසි විදිහකට රහසිගත ව්‍යාපාරික නියෝජනයක් ස්ටිෆන්ගේ චරිතයෙන්, ඒ කියන්නේ මේ මොහන්ලාල්ගේ චරිතයෙන් නිරූපණය වෙනවා. ඒක පිටිපස්සෙ ඉන්නවා සායිත් මසූත් කියන යම්කිසි විදිහකට ඉන්දියානු මැර කණ්ඩායමක්. මේ අපිට චිත්‍රපටිය පුරා පෙන්නනවා විශේෂයෙන්ම ස්ටිෆන්ගේ චරිතය සහ මේ සායිත් මසූත් ඇතුළුවේ ඒ දාමරික මැර කණ්ඩායමත් එක්ක තියෙන සම්බන්ධය. මේ චිත්‍රපටිය නොගලපු බොහෝ අය ඉන්න පුළුවන්, මොකද ඉතාම ආසන්නයෙන් ආපු චිත්‍රපටියක් නිසා. මේ චිත්‍රපටිය මම හිතනවා අපි කතා ආඛ්‍යානයට හැඩිය කිමිදෙනවට වඩා මේ චිත්‍රපටිය අපිට පෙන්නනවා මේ පවතින දේශපාලනය ඇතුළේ මේ පවතින දේශපාලනය ව්‍යුහගත වෙලා තියෙන්නේ, ඒක ආකෘතිගත වෙලා තියෙන්නේ කවර ආකාරයකින්ද? එක් පැත්තක බරපතල දේශපාලන ගේම් ගැසීම, එකම ඩීල්, ඒකම මද්‍රව්‍ය, අනිත් පැත්තේ ඉතාම රහසිගත ජාවාරම්, ඒකම පාවාදීම්, ඒකම තමන් ආසන්නයේම ඉන්න අය විසින් නැත දේශපාලනය තුළ එක පාටේන දෛවයේ මිනිසුන්, ඒ දේශපාලනය හසුරවන්න කියලා එන වීරයන්, ඒ වීරයන් නැවත ඉතාම නරක දුෂ්ටයන් බවට පත්වීම, ඒකම දුෂ්ටයන් වීරයන් බවට පත්වීම. මං හිතන්නේ මේ නාටකය අප ලංකාවෙත් බොහෝ විට දකිනවා. ලංකාවේ දේශපාලනය තුළත් හදිසියේ වීරයන් මතුවෙනවා. ඒ වීරයන් යම්කිසි ආකාරයක රූකඩ වීරයන් ටික කාලෙකින් නොප්පු වෙනවා. මේක වෙන සැලසුමක්. ඒකම ලංකාවේ දේශපාලනයත් අපි දන්නවා මෑත දශකයක් දෙකක් පුරාම යම්කිසි විදිහකට ජාතිවාදී රැල්ලක් පැනලගෙමින් තියෙනවා. අනිත් පැත්තෙන් ව්‍යාපාරික බලය සහිත අය තමයි ලංකාවේ දේශපාලනය හසුරවන්නේ. මෙන්න මේ කාරණේම මම හිතන්නේ ඉන්දියානු දේශපාලනේ පෙට්‍රාකාර බලව ලංකාවටත් වඩා ඉතාම සක්‍රීය ආකාරයෙන් මෙන්න මේ කියන පාතාලය නඩත්තු කරගනිමින්, නැත්නම් පාතාලයේ ප්‍රමෝද සංස්කෘතිය නඩත්තු කරගනිමින් තමයි ඉන්දියා දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ ප්‍රතිගඩ කෙරෙහි මේ චිත්‍රපටිය තාම දරන්ත ආලෝකයක් එල්ල කරමින් අපිට පෙන්නනවා යක්ෂයාගේ උදාහරණයක් ගත්තොත් එම දේශපාලනේ අපි පේන මේ ධනවාදී, මේ ජාතිවාදී ඉතාම පාතාල ව්‍යුහයක් සහිත මේ දේශපාලනය මර්ධනය කිරීමට, නැත්නම් මේ දේශපාලනයට විකල්පයක් හොයන්න ඒ රටවල් විශේෂයෙන්ම මලයාලම් චිත්‍රපටිය පාදක වන මලයාලම් අපසරිය ඇතුලේ, නැත්නම් මලයාලම් දේශපාලන අපසරිය ඇතුලේ මේ පාතාල දේශපාලනයට, මේ ව්‍යාපාරික බලය සහිත ජාතිවාදය මර්ධනය ක්‍රියාත්මක කරන මේ පාතාල දේශපාලනයට විකල්පයක් තවදුරටත් ආයතනික මට්ටමින් නැති මොහොත තුළ නැවත වරක් මේකට අභියෝග කළ හැක්කේ ඒ ආකෘතියම වඩාත් වෙනස් ආකාරයකින් රැඩිකල් කරණය කිරීමෙන් කියන ඒ අදහස මං හිතන්නේ මේ චිත්‍රපටිය එනවා. තවත් ආකාරයකින් කොත් මේ චිත්‍රපටිය පෙන්නනවා මේ ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමය අතික්‍රමණය කිරීමට සමත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතියක් පවා ඒ තියෙන රට තුළ ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵලයේ විදියට එක්තරා ආකාරයකට අපිට සිද්ධ වෙනවා ෆැන්ටසි ගත කරන්න මේ ජරාජීර්ණ පාතාල දේශපාලන බිඳගමන තවත් පාතාලයක් පිළිබඳ අදහස එක්තරා විදිහක අපිට කියන්න බලයක ෆැන්ටසියක්. ඒක ඇත්තටම පවතින දේශපාලනයේ මේ තියෙන විහිළුව, නැත්නම් මේ තියෙන විකාරය, මේ අතික්‍රමණය කරන්න අදාළ වෙන සමාජ සම්බන්ධ සහ නීතිය සහ පිළිවෙල අතුරුදහන් වුණාට පස්සේ සිනමාවක දේශයෙන් අපිට එන්නේ මේක අතික්‍රමණය කරන්න පුළුවන් වෙන පාතාලයක් පිළිබඳ අදහස, එහෙම නැත්නම් රහසිගත සංවිධානයක් පිළිබඳ අදහස. චිත්තපරියකතනක ස්ටීපන් කියනවා ඉදිරියට තියෙන යහපත හා අයහපත අතර සටනක් නෙමෙයි, අයහපත සහ අයහපත අතර සටනක්. මං හිතනවා මේ චිත්‍රපටියේ තියෙන තීරණාත්මක එක තමයි දේශපාලනයේ තියෙන රැඩිකල් නපුර. ඒ කියන්නේ දේශපාලන ක්‍රියාත්මක වෙන්නේ යහපත පිළිබඳ කාරණේ නෙමෙයි, දේශපාලන ක්‍රියාත්මක වෙන්නේ නපුර පිළිබඳ කාරණේ. මෙන්න මේ නපුර කොයිතරම් ඉතිහාස චලනයකට හේතු වෙනවද? නැත්නම් නපුර විසින් අතික්‍රමණය කිරීමේ ඒ මූලධාර්මික නිමේෂය මේ චිත්‍රපටිය ආමන්ත්‍රණය කරනවා කියලා මම හිතනවා. ඒ නිසා ඒකම චිත්‍රපටිය තාම උණුසුම් චිත්‍රපටියක්. ඒකම සාමාන්‍යයෙන් ඉන්දියානු සිනමාවට හුරු වෙච්ච ප්‍රේක්ෂකාගාරයට ඒ අවශ්‍ය කරන මාත්‍රාව අවශ්‍ය පරිදි චිත්‍රපටිය තියෙනවා. සටන් හටන් ජවනිකා, ඒකම ඉතාම අනුක්‍රමික වශයෙන් සංස්කරණය කරන සටන් අවස්ථා සහ ඒකම ඇති කරන ත්‍රාසය, භීතිය සහ මෙන්න මේ කාරණා එක සාමාන්‍ය දකුණු ඉන්දියානු සිනමාවට හදු වෙච්ච ඒ ලක්ෂණ වලට අනුරාගිකව බැඳිච්ච ප්‍රේක්ෂකාගාරයට ඊට ඔබෙන් ගිහිල්ලා, ඒක තමයි මෙතෙක් දුටු හරල ජනප්‍රිය සිනමාවට ඔබෙන් ගිහිල්ලා එහි මාත්‍රුව සහිතවම අපිට දේශපාලනය සහ සමාජ ක්‍රමය පිළිබඳව නැවත හිතන්න මේ චිත්‍රපටිය යම් කිසි විදියකට ආරාධනාවක් කරනවා කියලා හැම යෝජනා කරනවා.
අපි මෙවර නුදුරු සිනමාවෙන් කතා බහ කරන්නේ මලයාලම් චිත්‍රපටයක් වෙන ලුසිෆර් චිත්‍රපටය පිළිබඳවයි. පසුගිය මාර්තු මාසයේදී තමයි මේ චිත්‍රපටය එළි දැක්වෙන්නේ. මෙය අතිශයින්ම ජනප්‍රිය චිත්‍රපටයක් බවට පත් වෙලා තියෙනවා මේ වරටත් ලෝකේ පුරා. මේ වගේම මලයාලම් චිත්‍රපට ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්තාවක් තබපු චිත්‍රපටයේ විදිහටත් මේ ලුසිෆර් චිත්‍රපටය හැඳින්වෙනවා. අපි මේ පිළිබඳව කතා බහ කරමින් පසුවන්නේ සිනමා විචාරක විදර්ශන කණ්ණංගර සමග. විදර්ශන මම කැමති පොඩ්ඩක් නැවතත් මේ චිත්‍රපටයේ දායකත්වය පිළිබඳව කතා බහ කරන්න. විශේෂයෙන්ම මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ ඔබ පැවසූ ආකාරයට පෘථිවිරාජ සුකුමාරන්. ඔහු මලයාලම් සිනමාවේ සුපිරි තරුවක්. ඒ වගේම මේ ලුසිෆර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ මෝහන් ලාල්, මලයාලම් සිනමාවේ ඉන්න සුපිරිම තරුව. මේ සුසංයෝගය කොහොමද මේ චිත්‍රපටයේ සාර්ථකත්වයට සහ ජනප්‍රියත්වයට දායක වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් අපි කතා බහ කරමු.
ඔව්, මම හිතනවා එකක් චිත්‍රපටිය සාර්ථක වෙන්න මේ චරිත දෙක නැත්නම් මේ තියෙන භූමිකා දෙක සම්බන්ධයෙන් මලයාලම් සිනමාවේ තියෙන කීර්තිය එක්තරා විදිහකට හේතු වෙන්නේ නැති. හැබැයි මම අරවත් කිව්වා වගේ මේ චිත්‍රපටි මේ විදිහට සාර්ථක වෙයි කියලා ඔවුන්වත් හිතන්නේ නැතුව ඇති. මම හිතන්නේ මේ මාත්‍රාව දැන් ගත්තොත් මේ මොහන් ලාල් කියන්නේ ඉතාම ජනප්‍රිය නැත්නම් මලයාලම් සිනමාවේ සුපිරි තරු ඔඩියන් පුලි මුරුගන් වගේ චිත්‍රපටි හරහා ඉතාම කීර්තියට පත් වෙච්ච සහ ඒ වගේම විශාල ඉතිහාසයක් සහිත සිනමා රංගන වේදියා, අනිත් පැත්තෙන් කූඩේ, ලම් ජෝන්, රානම් වැනි චිත්‍රපටි වලින් පෘථ්වීරාජ් සුකුමාරනුත් ඉතාම ජනප්‍රියත්වයට පත් වෙච්ච නළුවෙක්. මම හිතනවා ඒ කියන්නේ ජනප්‍රිය නළුවන් දෙදෙනෙකු අධ්‍යක්ෂවරයා හා ඒක චිත්‍රපටියේ ප්‍රධාන නළුවා බවට පත් වීමේ මේ අසිරිය වෙනස් මාත්‍රාව මම හිතන්නේ චිත්‍රපටියේ එක්තරා තලයක මේ ජනප්‍රියත්වයට හේතු වෙන්නේ නැති. මම හිතනවා අධ්‍යක්ෂවරයා හඳුනාගෙන තියනවා ඔහුගේ ඒ කියන්නේ මලයාලම් සිනමාව මෑත කාලේ ඇතිවෙච්ච පරිවර්තනයන් කුමක්ද, ඒ පරිවර්තනයන් සමගින් සමකාලීන දේශපාලන මොහොතට ස්පර්ශ කරන්නේ කොහොමද, සානිපතේ මොහන්ලාල් වගේ ඔහුගේම සමකාලීන ඉන්න රංගන වේදියෙක් නැත්නම් තරුවක් තමන්ගේ අවලෝකනයේ ඇතුලේ ස්ථානගත කරන්න කොහොමද කියලා මම හිතන්නේ මේ අවබෝධය කාලාන්තරයක් මලයාලම් සිනමාවේ ඒ තියෙන ස්ට්‍රක්චර් එක view එක හරියට හඳුනාගත්තට පස්සේ එය හරහා කොහොමද අලුත් නිර්මාණාත්මක පරිකල්පනයකට එන්නේ කියන මේ සුසංවාදය මම හිතන්නේ මේ දෙන්න අතර කඩලාගෙන හේතු වෙන්නේ නැති. මම හිතන්නේ ඒක ඊටාම උනන්දු සහගත එකතුවක්. මේ එකතුව මම හිතන්නේ සමත් වෙලා තියෙනවා මලයාලම් සිනමාවේ එක්තරා සංදිස්ථානමය ප්‍රියවරක් සලකුණු කරන්න රවා කිව්වා වගේම ඊටාම ජනප්‍රිය වෙලා තියෙන මේ චිත්‍රපටිය කෝටි 150ක විතර ආදායමක් උබෙලා තියෙන ඊටාම කෙටි කාලයක් තුළ ඒකම කැප්ටන් මාවල් චිත්‍රපටියටත් වඩා සෞදි අරාබියේ මැද පෙරදිග කලාපේ ආදායම් වාර්තා පිළිබඳව තියෙන අනිකුත් යුරෝපීය රටවල් බොහොමයක වැඩිම ආදායම් ලැබපු මලයාලම් චිත්‍රපටිය බවට මේක පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම නව ශ්‍රීලන්තේ, එංගලන්තේ, ඇමරිකාවේ හැමතැනකම. ඉතින් මම හිතනවා මේ සුවිශේෂත්වය ඔවුන් දෙදෙනාගේ සුසංවාදය වඩාත් හොඳින් ස්ථානගත කරගන්න පුළුවන් වීමේ ප්‍රතිඵලයක් කියලා
මම විශ්වාස කරනවා. හොඳයි විදර්ශන, අපි අවසාන වශයෙන් කතා බහ කරමු විශේෂයෙන්ම ලුසිෆර් චිත්‍රපටයේ සිනමා විධික්‍රම පිළිබඳව. මොන ආකාරයේ සිනමා විධික්‍රමද මේ සිනමාපටයේ සාධනීය ලක්ෂණ විදිහට ඔබ දකින්නේ?
ඔව්, මම හිතනවා එකක් මේක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ සාමාන්‍ය දකුණු ඉන්දියා සිනමාවේ ජනප්‍රිය නැත්නම් විනෝදාත්මක ජනප්‍රිය මාත්‍රාව ඇතුළෙන්ම ඇවිත් ඒ මාත්‍රාවට වඩා වෙනස් පියවරක් ගන්න උත්සාහ කරපු අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම සිනමාවේ අභිගත සිනමා රාමුකරණය පැත්තෙන් ගත්තොත් මේ චිත්‍රපටය උත්සාහ කරනවා ප්‍රධාන වශයෙන් දිගු දර්ශන සහ අනිත් පැත්තෙන් ඊටාම සමීප දර්ශන අතර ඊටාම කෙටි සංස්කරණයක් කරන්න. මම හිතන්නේ මේක මෑත කාලේ ඔය මම කිව්ව අර විනෝදාත්මක තාසජනක උද්වේගකර සිනමාව මේ දැකපු අවස්ථාවලට වඩා වෙනස් එකක්. මම හිතනවා ඒක එක්තරා විදිහකට මට විශ්වාස කරන විදිහකට ඒ මම හිතනවා ඒ දැනුවත් බව විශේෂයෙන් මේ චිත්‍රපටයේ තියෙන යක්ෂයා නැත්තම් යක්ෂ භාවයට විරුද්ධව නැත්තම් බරපතල විනාශයක් වෙන ඉන්දියානු දේශපාලනයේ ආධිපත්‍යයට විරුද්ධව යක්ෂයාගේ මුහුණුවරට ස්ථානගත වෙලා සාතන්ට අත ලුසිෆර් කියලා කියන්නේ මේ යක්ෂයා සාතන් කියන අදහස මෙන්න මේකට ස්ථානගත වෙලා කොහොමද මේක පරිවර්තනය කරන්නේ? ඒ කියන්නේ හරියටම කොහොමද නපුරටම ස්ථානගත වෙලා අපි නැවත මේක පරිවර්තනය කරන්නේ කොහොමද කියන ඒ තේමාව තමයි මේ චිත්‍රපටියේ මූලික වෙන්නේ. ඒ තේමාවට අවශ්‍ය වෙන ආකාරයකට තමයි මම හිතන්නේ අර දිගු දර්ශන සහ ඒ ෂණේන්ම වෙන කෙටි දර්ශන අතර අන්තර් සමෝදාහනයක් කරන්න සමත් වෙනා මේ චිත්‍රපටිය තුන්වෙනි අර්ථයක් ඇති වෙන විදියට. අනිත් පැත්තෙන් විශේෂයෙන්ම ශබ්ද සංකලනය මේ චිත්‍රපටියේ සහ සංගීතයත් ඇතුළුව ඒ ශබ්ද සංකලනය මම හිතන්නේ චිත්‍රපටියේ තවත් චරිතයක් විදියට නිරූපණය වෙනවා කියලා අපි තාම සමීපව බැලුවොත් මේ චිත්‍රපටියේ ශබ්දය සහ සංගීතය ඇතුළු හඬ මුහු වෙලා තියෙන්නේ අර මේ චිත්‍රපටයේ යටිපෙළට අදාළ වෙන විශේෂම දීෂණය සහ නපුර පිළිබඳ ඒ කාක්‍යාණය සමීප කරන්න අවශ්‍ය වෙන මාත්‍රාවක් සහිතව. ඒ නිසා මම හිතනවා චිත්‍රපටිය ගැන අපි කතා කරොත් මේක ලොකු සිනමාත්මක පර්යේෂණයක් කරන චිත්‍රපටයක් නෙමෙයි, සාමාන්‍ය ජනප්‍රිය ප්‍රේක්ෂකාගාරයේ ආමන්ත්‍රණය කරන චිත්‍රපටයක්. හැබැයි එවැනි අවශ්‍යතාවයක් තියෙන අතරේම චිත්‍රපටියට පුළුවන් වෙලා තියෙනවා මම අර කලින් කිව්ව ආකාරයේ සිනමාකරණය සහ රාමුකරණය සහ ශබ්ද සංකලනය අතර යම් කිසි විදියකට වෙනස් අර්ථයක් අපිට කියන්න පුළුවන් ද්විතීක අර්ථයක් චිත්‍රපටියට අවශ්‍ය පරිදි ගොඩනගන්න මම හිතන්නේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා. ඊටම හොඳ චිත්‍රපටියක් සහ අපි සාමාන්‍ය කියන සම්භාව්‍ය වට්ටෝරුවේ චිත්‍රපටියක් නෙවෙයි, ඒකම චිත්‍රපටියේ සටන් ජවනිකා, ඒකම විනෝදාත්මක දේවල්, ගීත, ඒ සියල්ල අතුලත් වෙලා තියෙන මම හිතන්නේ මේ සිනමාව කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඉන්දියානු සිනමාව එක්තරා විදිහක ජනාදර සිනමාවක්. මම හිතනවා ඒක තවමත් ඉන්දියාවට නඩත්තු කරන්න පුළුවන් වෙලා තියෙනවා. මම හිතන්නේ ලංකාවත් එහෙම තමයි. අපේ රටවල් ශිෂ්‍යම පෙරදිග කියලා කියන්නේ යම් කිසි විදියකට ඉතාම ආඛ්‍යාන ජනකතා සහ එක්කම වීර කතා වලට හුරු වෙච්ච සමාජයක්. එතකොට මෙන්න මේ කොමන් සෙන්ස් එක, ඒ කියන්නේ මහ ජනතාව අතර තියෙන ආඛ්‍යානය පිළිබඳ නැත්නම් තමන්ගේ සංස්කෘතික කලාව පිළිබඳව තියෙන ඒ පොදු ජන විඥානය ස්පර්ශ කිරීමේ සිනමාවක් තමයි ඉන්දියාවේ තවමත් තවදුර. මම හිතන්නේ ඒක හොඳ දෙයක්. ඒකම අර සම්භාව්‍ය වට්ටෝරුවට නොවැටි මේ අපි කොහොමද මෙන්න මේ කියන මහජන විඥානය තුළම ඒ මහජන විඥානයේ තියෙන මාත්‍රාව තුළම රැඳෙමින් ඒ නැවත පරිවර්තනය කිරීමේ අත්දැක බැලීම් සිනමාව තුළ කරන්නේ කොහොමද කියන එක මම හිතන්නේ ලුසිෆර් චිත්‍රපටයේ තියෙන එක්තරා විදිහක ලුසිෆර් කියන වීරකාදයක් වගේ. හැබැයි ඒ වීරකාද විසින් පෙන්නනවා අපි මෙතෙක් වීරකාදයන් විසින් අඳුරගත්ත යක්ෂයා සහ වීරත්වය අතර තියෙන ඒ ඊනියා පසුමිතුරුතාවය මේ චිත්‍රපටයේ අභියෝගයට ලක් කරලා තියෙනවා. දේශපාලනයේ වෙතට එල්ල කරන දැවැන්ත විවේචනයක් සහිතව මම හිතනවා ඒකට අවශ්‍ය කරන සිනමාත්මක වපසරිය නඩත්තු කරන්න මම හිතනවා සිනමා අධ්‍යක්ෂවරයා ඇතුළු මේ නිර්මාණාත්මක පක්ෂය සමත් වෙලා තියෙනවා කියලා.
හොඳයි, අපි අද දවසේ නුදුරු සිනමා විශේෂාංගයෙන් කතා බහ කරේ ලුසිෆර් නැමැති මලයාලම් චිත්‍රපටය පිළිබඳවයි. මේ කතා බහට අපිත් සමග දායක වුණේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කණ්ණංගර. විදර්ශන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන මාසයේ අවසන් සතියේ බ්‍රහස්පතින්දා නැවතත් හමුවෙමු නුදුරු සිනමා විශේෂාංගයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.